සමන්වැලි ගුණසිංහ මන්ත්‍රීතුමිය ඔබතුමිට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ස්තුති මුලාසනේ සභාපතිතුමිය. මුලින්ම මම පොඩ්ඩක් නිවැරදි කිරීමක් කරන්න කැමතියි. මේ මොරටුව නගර සභාවේ අයවැය පෙරදුනා කියලා කිව්ව අයවැය තියෙන්නේ මේ ඉස්සරහට. මේ මොකද මේ බොරු කියන්නේ? මගේ වෙලාව නම් ගන්න එපා. මේ නෑ, මං එතුමාට වෙලාව දෙන්නේ නෑ. මගේ කතාව කරන්න මට ඉඩ දෙන්න. මෙහෙමයි, පැහැදිලි කිරීමක් මෙහෙම. ඔබතුමා නෑ, මෙතුමා කිව්වේ අයවැය පෙරදුනා කියලා මේ කියාගෙන ගියේ. ඒ නිසා නෑ, දැන් මේ හැංගෙන්නේ කියපු නෑ. මං කියන්නේ මට එතුමාත් මගේ වෙලාව ගන්න එපා. එහෙමනම් ආණ්ඩුපක්ෂයේ වෙලාව ගන්න එපා.
විපක්ෂයේ වෙලාවෙන් අඩුයි.
ආණ්ඩුපක්ෂයේ වෙලාව ගන්න එපා.
ඊෂන්. විපක්ෂයෙන්. Thank you. මම කිව්වේ සභාපතිතුමිය මෙතුමිය අහගෙන ඉන්න ඕනේ හරියට. පඬුවස්නුවර ඌව පරණගම පදිය තලාව දොඩම්ගොඩ රාජ්‍ය සභාව පෙරදුනා. සමුපකාර ඡන්ද. තොටුපල ලඟුණක බලස්ස බේරුව වලස්මල මොරටුව ගාල්ල හොරණ මිලණිය කැලණි. එහෙනම් හරියට මේක අහගෙන ඉන්න ඕනේ.
මං හිතන්නේ මේ සභාපතිතුමා කීපයක් කිව්ව අනිත් ඒවා ඔක්කොම එහෙනම් දිනලානේ නේද? මේ ජනතාව දැනගන්න ඕනේ කීපයක් කිව්ව ඔබතුමා අනිත් ඒවා දිනලා. ඒ නිසා ඉතින් මේ පරාජය හා අන්ත පරාජය ජනතාවට ප්‍රදර්ශනය කරන්න එපා. මොකද අතේ ඇඟිලි ගන්නටත් වැඩි අඩු ප්‍රමාණයක් කියලා මේ දහස් ගණක් තියෙන සම්පකාර වලින් ඔබතුමාට මට හිතෙන්නේ මේ ජනතාව ඉදිරියේ මේ ඔච්චර බොරු කියන සූදානම් වෙන්න එපා. ඊළඟට මම මෙහෙම කතාවක් කියනවා. මොකද කතානායකතුමාට විරුද්ධව පැමිණිල් මොන හරි තියෙනවා නම් එතුමාට දෙන්න පුළුවන්. අර කාන්තාවක් ගැන කිව්වා අපහාස කරා කියලා. මොකද ඕනම වෙලාවක කාන්තාවක ඕගස් එක තියෙනවා. ඒ වගේම ඕන කෙනෙකුට අසාධාරණයක් වුණොත් අපිට කතා කරන්න පුළුවන්. ඒ නිසා මම පිළිගන්නේ නැහැ එතුමා ඒ වගේ අපහාසයක් කරා කියලා. අපහාස නම් කරන්නේ විපක්ෂයේ. මොකද අපි හොඳටම දන්නවා මේ කාන්තා මන්ත්‍රීවරියකට ඊයේ කරපු අපහාසය. ඒ කියන්නේ ආණ්ඩුපක්ෂයේද විපක්ෂයේද අපිට අදාළ නැහැ. හැබැයි මන්ත්‍රීවරියන් ඉතාමත්ම අපහසුතාවයෙන් මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒක ඉතිහාසගත වෙන මන්ත්‍රීවරියන්ගේ මේ වෙලාවේ නියෝජනයක්. හැබැයි ඔබතුමාලා ඔක්කොම එකතු වෙලා රොහිනි කවිරත්න මන්ත්‍රීතුමියට මෙතනට එන්නවත් අවස්ථාව හදලා දුන්නේ නැහැ. ඒ තරම් පටු විදිහට එතුමිය හිර කරලා එතුමියට තියෙන ඒ ගෞරවය නැති කරන්න කටයුතු කරා. ඒකට අපි මන්ත්‍රීවරයන් විදිහට එකඟ නැහැ. ඊළඟ කතාව මම කියන්න කැමතියි. මොකද මේ ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ඇතුළු අගමැතිතුමියගේ වැය ශීර්ෂය, ඒ වගේම පාර්ලිමේන්තු, ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභා ඇතුළු සියලුම කොමිෂන් සභා ගැන මේ වැය ශීර්ෂය කතා කරන වෙලාවේදී ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ගැන පොඩ්ඩක් මම කතා කරන්නම්. මොකද කලින් වගේ නෙමේ, කොමිෂන් සභා කීපයක් ක වැඩත් මේ වැය ශීර්ෂයට ජනාධිපතිතුමාගේ එකතු වෙනවා. අලුතෙන් පිහිට වුණා කාන්තා කමිෂන් සභාව. මං හිතන්නේ මේ දසවෙනි පාර්ලිමේන්තුව ඉතිහාසගත වෙනවා ප්‍රථම වතාවට කාන්තා කමිෂන් සභාව පිහිටවන්න මේ දසවෙනි පාර්ලිමේන්තුවට අවස්ථාවක් ලැබුණා. ඒ පිහිටවීම සම්බන්ධව සියලු වියදම් දරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. එතකොට ඒකත් ඇතුළත් දැන් නැත්නම් විපක්ෂය. ඒකත් මං හිතන්නේ සිහි තබා ගත්තා නම් හොඳයි මේ වැය ශීර්ෂය කතා කරද්දි. ඊළඟට ජනාධිපති ලේකම් කාර්යාලය වගේම අගමැතිතුමියගේ වැය ශීර්ෂය පිළිබඳවත් ඒ කාර්යාලයේ වැඩ කටයුතු හා වියදම් ශීර්ෂය පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද අගමැතිතුමිය ගැන මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා අභූත චෝදනා වගේක් කරා. අපි දන්නවා මීට කලින් අගමැතිවරු හැසුරුණේ කොහොමද, දැන් අපේ අගමැතිතුමිය වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා. දොර අරින්න එක්කෙනයි, දොර වහන්න එක්කෙනයි, බෑග් එක උස්සයි යන්න එක්කෙනයි, පෑන උස්සයි යන්න එක්කෙනයි, පොත් එක උස්සයි යන්න කෙනයි අපි දැක්ක පිටිපස්සෙන් දුවදුව මොනතරම් පිරිසක් නඩත්තු කරාද කියලා. එහෙම නෙමෙයිනේ නේද? නිහතමානීව ඔබතුමාලා පිළිගත්තත් එකයි නැතත් එකයි අපේ රටේ ජනතාව දන්නවා. අපේ අගමැතිතුමියගේ වැඩ ක්‍රියාකලාපය හා වියදම් කාර්යක්ෂම විදිහට ඒ පරිපාලන කටයුතු කරන්නේ කොහොමද කියලා. මොකද අගමැති කාර්යාලයට තියෙන රාජතාන්ත්‍රික කටයුතු වලට එහා ගිහිල්ලා ඒ කාර්යාලයට වැදගත් කටයුතු කීපයක් තියෙනවා. ප්‍රධානම දේ තමයි මේ රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ආර්ථික සමාජීය සංවර්ධනය ඒ ඉලක්ක කරා ගොනු කරන එක. අපේ රාජ්‍ය ප්‍රතිපත්තියේ ආර්ථික සංවර්ධන සමාජීය සංවර්ධන ඉලක්ක කරා ගොනු ගෙනියන එක. ඒකෙදි අවශ්‍ය මඟ පෙන්වීම සම්බන්ධීකරණයේ නායකත්වය කියන මේ කාරණා ටික මේ කාර්යාලය හරහා තමයි සිද්ධ වෙන්නේ. පෞගේ කාලයේදී අපි දැක්කා විශේෂ කාරණාවක් විදිහට මේ මඟ පෙන්වීම සම්බන්ධීකරණය හා නායකත්වය මුල් කරගෙන මේ කාර්යාලය හරහා වැදගත් කටයුතු රාශියක් පෞගේ කාලේ කරගෙන ගියා. ඒකෙදී කාරණා කීපයක් තියෙනවා. මේ රජයේ සේවකයින් බඳවා ගැනීම සම්බන්ධව අග්‍රාමාත්‍ය කමිටුව සම්බන්ධව. මොකද දැන් මෙතනදී කියවුණා මේ රජයේ බඳවා ගැනීම හා රජයේ සේවකයින් හා උපාධිධාරීන් ගැන. මට කියන්න පුළුවන් මේ උපාධිධාරීන් හා රජයේ සේවකයින් බඳවා ගැනීම සම්බන්ධව කතා කරද්දී නිශ්චිතවම මේක ඉතිහාසගත වෙනවා. අපි ඇවිල්ලා මේ පුංචි කාලය තුල මේ අවුරුද්දක් වගේ මේ අයවැය දෙවැනි අයවැය ඉදිරිපත් කරද්දී අපිට පුළුවන් වුණා විශේෂයෙන් මේ අගමැති කාර්යාලය හරහා ක්‍රියාත්මක වෙන කමිටුවට පුළුවන් වෙලා තියෙනවා කීයක් අනුමත කරන්නද? ඔබ හිතනවාද කීයක් අනුමත කරන්නේ නැද්ද කියලා? 76888ක් අනුමත කළා තියෙනවා. 76988ක් අනුමත කළා තියෙනවා මේ අගමැති කාර්යාලය මගින් ක්‍රියාත්මක වෙන කමිටුව හරහා. ඒක ඓතිහාසිකයි. මේ අයවැය තියෙන ඓතිහාසිකයි. මේ සම්බන්ධව විශාල උපාධිධාරීන් ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිතයි. ඒ නිසා මේ අයවැය මං හිතන්නේ අපේ රටේ ජනතාවටත් විශේෂ වෙයි. ඒ වගේම තමයි කලින් තිබ්බා මේ වගේම කමිටු ටිකක්. එකක් තිබ්බ මේ ගෝඨාභය මහත්තයාගේ කාලය තුළ මේ බහුකාර්ය බඳවා ගැනීම ආයතනය. මේ ආයතනයේ 2019 අර කලින් තිබ්බනේ අර උසනම් සිකුරිටි මිටිනම් කම්කරු වගේම මේ ගෝඨාභය මහත්තයේ කාලේ තිබිලා තියෙනවා කමිටුවක් මේ බහුකාර්ය ආයතනය කියලා මේ බඳවා ගැනීම කමිටුවක්. ඒකේ කරලා තියෙන දේ තමයි ලක්ෂයක් බඳවගෙන තියෙනවා විවිධ දේශපාලනේ පදනම් කරගෙන. හැබැයි 30,000ක්වත් ඉතිරි වෙලා නැහැ. බඳවගෙන තියෙන්නේ රියදුරන් බඳවගෙන තියෙනවා. ඒ රියදුරන්ට නෑ පුහුණු සහතිකයක් නෑ. ඒ වගේම අපේ ස්වාමින් වහන්සේලා බඳවගෙන තියෙනවා කාර්යයන් සඳහා ඒ රැකියාව අනුයුක්ත කරලා තියෙන ධීවර කර්මාන්තය ධීවර කටයුතු අමාත්‍යංශයට. ඒකට මේ වගේ මේ බහුකාර්ය ආයතනයක් කියලා පිහිටවගෙන Tamanට ඕන ඕන විදිහට පස්සා දීලා තියෙනවා. නෑ එහෙම එකක් නෙමෙයි. මේ අගමැති කාර්යාලයෙන් තාමත්ම වගකීමෙන් මැදිහත් වෙමින් ඒ සම්බන්ධීකරණ කටයුතු කරමින් ඒ වගේම අවශ්‍ය අමාත්‍යංශ සමග සහයෝගයෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. මේ වෙද්දී අවුරුදු ගණනාවක් බඳව ගන්න බැරුණේ බඳවා ගැනීම සිද්ධ කරලා තියෙනවා මෙන්න මෙන කාර්යභාරය. ඒ වගේම තමයි රජයේ සේවයට අයත් මේ වාණිජමය නොවන ආයතන පිළිබඳ ප්‍රගතිය අධීක්ෂණය කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම. මේකත් හරිම වැදගත්. මොකද ඔබට මතක ඇති අපි අපේ ගමන්
කාලයක් තියෙනවා විනාඩි දෙකක කාලයක්.
අපේ ගමන් මාර්ගයේ තියෙන්නේ මේ ප්‍රතිපත්ති හඳුන්වා දීම. ඒ වගේම මේ පාර්ලිමේන්තුවක් තියෙන ප්‍රතිපත්ති හා නීති සම්පාදනයේට. එතකොට අපිට ප්‍රතිපත්ති හදද්දී අපිට විවිධ ආයතන වලට ප්‍රතිපත්ති ඕනේ. ඒ සඳහා හොඳ කළමනාකාරීත්වයක් මුල්‍ය විනයක් ඇතුළු ඒ ආයතනය පාලනය කරන්න ඕනේ. එතකොට මේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඉතාමත්ම හොඳ වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා. කලින් නැති මේ රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ ආයතන 160ක් සමාලෝචනය කරමින් විශේෂයෙන් මම එක ආයතනයක් ගැන කියන්නම්. ජාතික මට්ටමේ නව පරේක්ෂණ ආයතනයක් පිහිටවීම සඳහා ඒකාබද්ධ කළ ආයතන ගන්න 14ක් ආයතන 14ක් එකට ඒකාබද්ධ කරලා ජාතික ප්‍රතිපත්ති එහෙම නැත්නම් පරේක්ෂණ ආයතනයක් සඳහා සියලු ආයතන වලට පරේක්ෂණ ආයතනයක් ගොඩනැගීම සඳහා කාර්යක්ෂමව වැඩ කරන. මොකද මේ වලින් වෙන දේ තමයි මේ බඳවා ගැනීම. ඒ වගේම මෙවැනි ආයතන හරහා අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ කාර්යක්ෂමතාවය ඒ වගේම මේ ආයතන වල සම්බන්ධීකරණය කරමින් ඉහළ අපේ ඉලක්කවලට අපේ ජාතික ඉලක්කවලට යන්න අවස්ථාව ලබලා දීලා තියෙනවා. ඒ වගේම තමා මම තව කාරණාවක් කියන්නම් මේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් කරන තවත් විශේෂ වැඩ කටයුත්ත තමයි මේ ඩිජිටල්කරණය සඳහා කාර්ය සාධක බලකායක් පත් කරලා තියෙනවා. විශේෂම අධ්‍යාපන අමාත්‍යංශයට හා අනිකුත් ආයතන වලට අවශ්‍ය මේ කාර්ය සාධක බලකාය පිහිටවල ඔවුන් විශාල වැඩ කටයුත්තක් කරගෙන යනවා. දත්ත පද්ධතියක් හා අවශ්‍ය දැනුම දීම සඳහා ඒ වගේම තමයි ජාතික ජල සම්පාදන ප්‍රතිපත්තියක් හදන එක. පහුගිය කාලේ මේ ජාතික සම්පාදන ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. හැබැයි ජනතාවගෙන් අවශ්‍ය ඒ නිර්දේශ ගන්න නැතුව ඒ නිසා මොවුන් නැවතත් මේ ඉන්න කාර්ය මණ්ඩලය ඉතාමත්ම කාර්යක්ෂම විදිහට ඒ ජාතික ජල සම්පාදන ප්‍රතිපත්තිය හදන්න වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි වැසි ජලයේ නිසි පරිදි බැසවගෙන යාම සඳහා ආපදා කළමනාකරණ කමිටුවකුත් ඒ වගේම මේ මූලික කාරණා කරගෙන යද්දී ඔවුන් හැම විටම අර මෙතන කතා වුණා මේ ආරක්ෂකයින් ගැන ජනාධිපතිතුමාගේ අගමැතිතුමියගේ. මම පොඩ්ඩක් එක කාරණාවක් කියලා මගේ කතාව නවත්තනවා. අගමැතිතුමියට නිර්දේශ වෙලා තිබුණා අගමැතිතුමිය පත්වෙද්දී ආරක්ෂකයින් 834ක් නිලධාරි. ඒ 834 හතරෙන් 258ක්ම පොලිසිය නිලධාරීන් අනුයුක්ත කරන පොලිස් දෙපාර්තමේන්තුවට. ඔවුන් අනුයුක්ත කරන්නේම මහජන සේවයේ නිසි පරිදි පවත්වාගෙන යාම අවශ්‍ය වාහනත් එක්ක. එතකොට කලින් මේවා හරි අර කියනවනේ අර බලයේද්දි මොලයක් නැහැ කියලා අර කතා කරපු අයත් එහෙම තමයි. මීට වැඩි අතිවිශාල ආරක්ෂකයේ ප්‍රමාණයක් අරගෙන යමින් මුදල් අවභාවිතා කරමින් තිබුණ කාලයක හැබැයි අගමැතිතුමියගේ පොලිසිය හිටපු නිලධාරීන් විතරක් 258ක් නැවතත් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරලා මහජන සේවය සඳහා පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ අගමැති කාර්යාලය හා ජනාධිපති කාර්යාලය ඇතුළු මේ කාර්යාලවලින් වෙනදට වැඩිය මිනිස්සුන්ට තමන්ගේ වියදම් අඩු කරමින් සේවාව කාර්යක්ෂම කරමින් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මට හිතෙන්නේ දරා ගන්න බැරි කෙඳිරිලි ඇහෙනවා. ඒ වලට අපේ රටේ ජනතාව ප්‍රතිචාරක් දීලා තියෙනවා. එනිසා අපි මේ පළවෙනි අයවැය අපේ කාර්යක්ෂමතාවය හා අපේ තහවුරු කිරීම හා මේ අවශ්‍ය අලුතෙන් කමිෂන් සභාව පිහිටවල අපි රටට ආදර්ශ දීලා තියෙනවා. බොහොම ස්තුතියි සභාපතිතුමනි.
ස්තුතියි ඔබතුමියට.